ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2025 පූර්ණ පාර්ලිමේන්තු පූර්ණ කාර්ක සභාව පළවන උපලේඛනය කුෂ්කර්ම පසු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය ශීර්ෂ 118 281 282 285 සිට 289 දක්වා 292 සහ 327 සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 6 දක්වා කපා හැරීම යෝජනාව වන්ඩබල් නලින් බණ්ඩාර
ගරු කථානායකතුමනි 2025 විසර්ජන පනත් කෙටුප්පතෙහි කාර්ක සභාවස්ථාවේදී අද දින විවාදයට ගැන්න අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු ආයතන වලින් අදාළ අංක 118 281 282 285 සිට 289 292 327 දරන වැය ශිෂ්‍යයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක්කෙන් වැඩසටහනේ සියලු පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, තාම වැදගත් අමාත්‍යාංශයක වැය ශිෂ්‍යේ කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙන ගමන් මම ආරම්භ කරනවා. අපේ බොහොම ප්‍රසිද්ධ කීමක් තමයි මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියන කාරණේ. ඒ වගේම මේ ගොවියා සම්බන්ධව ගද්දී මේ ගොවියා නිසා රජයක් රජෙක් එහෙම නැත්නම් රාජ්‍ය නායකෙක්ට ගෙදර යන්න වුණා. රටේ ජනතාව පෙළ ගැසිලා පළවා හැරියා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වැටෙන්න ප්‍රධාන හේතු වුණේ ගෝඨාභය රාජපක්ෂ පාදනීය විසින් ආරම්භ කරපු පොහොර, රසායන පොහොර තහනම් කරලා කාබනික වගාවට එක ප්‍රයෙන් පැය 24න් ඕවර්නයිට් ගිහිල්ලා කරපු විනාශය. ඒ නිසා මහකන්නේ අස්වැන්න 137කුණුත් යලකන්නේ අස්වැන්න 130කුණුත් අඩු වුණා. ඉතින් ගෝඨාභය ගෙනල්ලා කෘෂිකර්මාන්තයට කරපු හානිය තාමත් කෘෂිකර්ම ඇමතිතුමා බලපාලා තියෙනවා. තේවල පළදාව තාමත් අඩුයි ඒ අවුරුදු තුනේ ඒ බලපෑම පොහොරවල. අද පොල් ඇති පොල් හිගයක් තියෙනවා. ඒ පොල් හිගයටත් නාමකරණත් මහත්මයා දන්නවා ඒ පොහොර තහනම බලපෑවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂගේ සංක්‍රාන්තියට පැමිණීමට එක පැත්තකින් ඔබතුමාලත් දායක වුණා. ඒ ගැනත් පොඩ්ඩක් සිහිපත් කරන්න ඕන. කෘෂිකර්මාන්තයේ විනාශයට හේතුණු රටේ බංකොලොත් භාවයට හේතුණු ගෝඨාභය රාජපක්ෂගේ එන්න ඔබතුමාලත් දායක වුණා කියන එක මතක් කරන්න ඕන. දැන් ඔබතුමාලා හැමදාම කියන කාරණාවක් තමයි අවුරුදු 76 සාපය. මේකට කෘෂිකර්මාන්තය සහ වාරිකර්මාන්තය කිසිසේත්ම අදාළ නැහැ. මේ සාපය කියන කෑල්ලෙන් වරහන් වලින් අයින් කරන්න කෘෂිකර්මාන්තය සහ වාරිකර්මාන්තය. 1948 මේ රටේ ජනගහන හිටියේ මිලියන 6.5 ලක්ෂ 65 ගරු කථානායකතුමනි. අද ඉන්නවා මිලියන 21.1 23.1. එදා ඒ ලක්ෂ 65න් 135කට අස ප්‍රණ ප්‍රමාණයකට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් තමයි අපේ රටේ තිබුණේ. ඒ ලක්ෂ 65. එන 1948 ඉඳන් මේ 20 දශකයේ දක්වා වූ කාල පරිච්ඡේදය තුළ 21 දශකයේ දශකයේ වූ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම 2000 ආසන්න වෙන විට අප රට සහලෙන් ස්වයං පෝෂණය වෙනවා. රටේ ජනතාවට සහල් ටික ලබා දෙන තැනට පත් වුණා. ඒක පටන් ගන්න දායක වුණේ මහමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා. මේ ඩී.එස්. සේනානායක මැතිතුමා නොවන අම්පාර දිස්ත්‍රික්කයක් නැහැ. ඩීඑස්එන් මැතිතුමා එදා ගරා වැටුණු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව ටික ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගන්නකොට පොළොන්නරුවේ මන්ත්‍රීතුමා ඉන්නවා ගම් 18යි තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ පාරම්පරික ගම්. මෙතුමා ඇතුළු දිස්ත්‍රික්කයෙන් අති බහුතරයක් දිස්ත්‍රික් වෙන දිස්ත්‍රික් වලින් ඒ දිස්ත්‍රික්කයට ගියායි. ගම් 18යි ওই දිස්ත්‍රික්කේ නුදුනේ මින්නේරේ දෙයියෝ කියලා දේශන මෙතුමාට කියන්නේ. මේ අවුරුදු 76 වෙච්ච දේවල් මම මේ සිහිපත් කරන්නේ. ඒ වගේම සීපී සිල්ලා මැතුමා, ඊට පස්සේ ඩැලි සේනගේ මැතුමා, ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිනිය, ජයදර මැතුමා එදා කඩිනම් මහවැලිය හැදුවා. ඒ දවසේ 91 තමයි මහවැලිය, දවසේ 61 තමයි මහවැලිය සැලසුම් කරන්න පටන් ගත්තේ. මහවැලියෙන් අපේ රටේ ඩ්‍රයි සෝන් එක තියෙනවා 30%, රටේ ඒ ඩ්‍රයි සෝන් එකෙන් 57%ක් ආවරණය වෙනවා. රටේ සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් 30%කට අවසන් ප්‍රමාණයකට ජලය දෙනවා. ඒ වගේම මහවැලි එදා ආරම්භ කරලා ජයජන මැතිතුමා අවසන් කරනකොට මේ මහවැලිය දැන් ගොඩක් වෙලාට අපි මතක් කරන්නේ මේ මේ විදුලි බලය නිෂ්පාදනය කරන විදුලි බලය නිෂ්පාදනයේ මැතර මහවැලිය ප්‍රධානම අරමුණ වුණේ මේ ඩ්‍රයි සෝන් එක අපේ රටේ තෙත් කලාපයක් එහෙම නැත්නම් මේක පෝෂිත කලාපයක් බවට පත් කරන්න. මිලියන 1.5ක් වගා කළ හැකි බිම් බවට පත් කරා. ඒ නිසා ලාල්කන්ද මැතිතුමා අවුරුදු 76 සාපේට කෘෂිකර්මය වාරි කර්මාන්තය අදාළ කරගන්න එපා. සාපේට හේතුණු කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඒ දියුණුව, ඒ වගේම කෘෂිකර්මයේ තාක්ෂණික පැත්තෙන් උණු දියුණුව, එදා 48 වෙනකොට මං හිතන්නේ අක්කරයකින් 2 කිලෝ ගත්තේ 700-800 මං හිතන්නේ නාමල් කරන්නේ. මේක 3500ට වැඩි කර. මේක සාපයක් වෙන්න බෑ ගරු අගමැතිතුමනි. ඒ නිසා මේ සාප කෑල්ල හැම එකටම දාන්න එපා. ඒක ලීස්සන්න මැතිතුමාලට, අඩිසේන මැතිතුමාලට, සීපිසිල මැතිතුමාලට, ජයජාදන මැතිතුමාලට කරන අගෞරවයක්. මේ ව්‍යාපෘතිය, ඒ ව්‍යාපෘති, ඒ ගත්තු ක්‍රියාමාර්ග, ගල්ුවෙන් පටන් අරන් ගත්තු ක්‍රියාමාර්ග නිසා තමයි අපේ රට අද සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් වුණේ. දබුතුමාලගේ පුනරුදයෝගය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ ඔබතුමාලගේ මැතිවරණ ප්‍රකාශය, මේ මැතිවරණ ප්‍රකාශයේ ඔබතුමාලගේ අයවැයෙන් පිළිබිඹු වෙනවද? මගේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේක. මේ මැතිවරණ ප්‍රකාශයත් ඔබතුමාලගේ අයවැය පත්‍රිකාවත් ප්‍රකාශයත් සමාන්තරද, සමපාත වෙනවද? අපිට පේන්නේ නැහැ ඒක. ඔබතුමාලගේ මැතිවරණ ප්‍රකාශය මං හිතන්නේ පළවත්තෙන් සකස් කරන්න ඇති. හැබැයි ඔබතුමාලගේ අයවැය ප්‍රකාශය ඇදුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැතිවරණ මහත්මයාගේ හිටපු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ටික. ඒ නිසා මේ දෙක සමපාත වෙන්නේ නැහැ කියන එක නම් බොහොම පැහැදිලි. ඒකට හොඳම උදාහරණය තමයි නාමකරණ මහත්මයායි මායර මැතිවරණ සමේත් මේක මේ රූපවාහිනී නාලිකාවක බොහොම ලොකුවට අද කරා. මේක 112 පිටුවේ තියෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වාර්ෂිකව රුපියල් මිලියන 3ක් උපයා ගැනීමට කටයුතු කරන බව සඳහන් කරනවා. මිලියන 3ක් එක අක්කරයකින් කතා නැහැ එතුමනි. එතුමාට කුපුරු හරි ඉඩ කඩන් හරි තියෙනවා. මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ මිලියන 3 හොයන විදිය. මං දන්න විදියට මෙතන ඉන්න හොඳම ගොවියෙක් අපේ රාධකිෂ්ණ මහත්තයා. ඈ අලගුයන්ට ඉඳලා ඉන්න සුවිප් පැදිලා නම් මිලියන 3ක් ඉඳලා අක්කරේ ඉගෙන ගලවලා ඇති. එහෙනම් සමස්ත ඇවරේජ් එක මිලියන 3ක් කියන එක පට්ටබල් බොරුවක්. අපේ ඉඩම් වලින් අති බහුතරයක් තියෙන කුඹුරු ඉඩම්. කුඹුරු එක ඉඩමේ කන්න දෙකම වගා කරත් ගරු කතානායකතුමනි 105ක ලාභයක් නෙමෙයි ආදායමක් උපයන්න බෑ. ඒ නිසා මේ මිලියන 3 හැදපු පළවත්තේ මේ කෘෂිකර්ම විසරදෝරු කවුද කියන එක පිළිබඳව ලාල්කන්ද මහත්තයා පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මිලියන 3 ගානේ මේ අස්වැන්න ලබා ගන්න ආදායමක් ලබා ගන්න පුළුවන් වුණොත් අපේ තියෙන අක්කර ප්‍රමාණය වැඩි කරලා ගත්තාම රුපියල් බිලියන 18,000ක් ඉක්මනවා මේ අක්කර 106න් ආදායම. බිලියන 18,000ක් වෙන ආර්ථිකයයි කෙලින් කරන්න පුත් කරන්න ඕනේ බිමල් රත්නායක මහත්මයා. මේ වැඩෙන් පුළුවන් වැඩේ ගොඩ දාන්න. නිසා මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක නිකන් හුදු සුන්දර මේ ළමා කතාවක් එහෙම නැත්නම් මේක මේ සුරංගනා කතාවක් වගේ තමයි අපිට පේන්නේ. ඒ වගේම ඔබතුමාලගේ මේ පොහොසත් රටක් ලක්ෂර ජීවිතයක් වගේම ඔබතුමාලගේ අයවැය ලේඛනයේ තුලත් ප්‍රශ්න කීපයක් තියෙනවා. වගාහානි සඳහා ඔබතුමාල මුදල් වෙන් කළා තියෙනවද? අපි දකින්නේ නැහැ වගාහානි සඳහා මුදල් වෙන් කළා තියෙනවා කියන්නේ. 2024 අතර වගහානි සඳහා රනිල් වික්‍රමසිංහ සීයා මුදල් වෙන් කළා තිබුණා. හැබැයි අපේ ජනාධිපති සහෝදරයා වගහනි සඳහා මුදල් වෙන් කරලා තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒ නිසා පුනරුදේ මේ මංගල පස්පිඩල්ල කවන මේ මංගල අයවැයි අපිට පේන්නේ නැහැ. ඒ පුනරුද යුගය සඳහා ගමන් කරන මාර්ගය විවර වෙනවා කියන කාරණේ. බුදුමල්ල කිව්වා ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරනවා කියලා මේ බුදුමල්ලගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. හැබැයි කෝ එකට මුදල් වෙන් කරලා කොයි කෙරවලද තියෙන්නේ? පිටුවේ ධාරකවත් තියනවද? නැත්නම් පිට කවරේ එළියේ වැහිලාද? මුදල් වෙන් කරලා තියනවා කියලා අපිට පේන්නේ නැහැ. වචන හනබයක් විතරයි තියෙන්නේ. මේ කුෂිකර්ම ඔබතුමාලගේ කමිටුවකින් සකස් කරපු මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. දැන් මේ කාරණේ ඉස්සරහට යනකොට අපේ නාමකරණ මහත්මයලා දැන් මේ 15 වෙනිදා වඳුරු සංගණනය කරන්න රන් දැන් දින දාගෙන තියෙනවා. හැබැයි ඔබතුමාලා වඳුරු සංගණනයට කලින් මේ වඳුරන් සම්බන්ධව යම් යම් තීන්දුව తీරන ගත්තා. මගේ එළියට එනවා. මොකද මගේවත් ගණන් කරන්න එපා. මොකද ඉස්ලාම ඔබතුමාලා කිව්වා අපේ ලාල් කන්දමැතිතුමා කිව්වා ගොවින්ට බලය දෙනවා එන සතුන්ට ඕන දෙයක් කරන්න කිව්වා. ඒ කියන්නේ ෂොට් එක දුන්නට කමක් නැහැ කියලා කිව්වා. ඒ හැබැයි මේ සංගණනයට කලින් මේ කිව්වා. ඊට පස්සේ කිව්වා සත්තු අල්ලලා දානවා කෝ කූඩුත් අපි දැක්ක ටීවී එකේ දවස් දෙකක් දැක්කනේ මේ සත්තු අල්ලලා කූඩු කරලා ඔය තන්තන් වල ගෙනියනවා. ඊට පස්සේ වන්දයාකරණය කරනවා කිව්වා. හැබැයි මේ සංගණනයට කලින් තමයි මේ සේරම ටික. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ සංගණනෙන් පස්සේ මොකද්ද කරන්න කියලා කියන්නේ. දැන් මේ සංගණනෙන් පස්සේ මොකද්ද කියලා අපිට පොඩ්ඩක් කියන්න මොකද්ද කරන්න කියලා. එතකොට මේ වඳුරු සංගණනයේ පිළිබඳව ඔබතුමාලට මේ අදහස් දුන්නේ කවුද කියලා ලාල් නාමල් කරරත්න මහත්මයා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න රටට පැහැදිලි කරන්න. මේක පට්ට ෆේල් අට ෆේල් කේස් එකක් විදිහට තමයි රටේ ජනතාව බුද්ධිමතුන් කියන්නේ. දැන් මේ සත්ව සංගණනයේ දවල්ට වෙන හානි ගැන විතරයි. එතකොට රැයට සත්තු ඉන්නව හානි කරන වල්ලූර ඉත්තාව දැන් මේ දෙන්නම අතරේ මේ දෙන්න NPP එකේද කියලා මට පොඩි සැකයක් තියෙනවා. වල්ලූර ඉත්තාවයි NPP වද්ද දෙන්න. ඒගොල්ලෝ මේකෙන් අතහැරලා තියෙනවා. අනිත් එක සත්තු වගා භූමිය වලට ගරු කතානායකතුමනි එන්නේ වගා භූමියේ තියෙන තත්ත්වෙත් එක්ක. බඩේරුඟු හැදෙන කරලා තියෙනකොට එනවා මිසක් අනිත් කාලේට සත්තු එතෙන්ට එන්නේ නැහැ. අඹගහේ ගෙඩි තියෙනවා නම් තමයි වඳුරා අඹගහට නැගින්නේ. රඹුටන් ගහේ ගෙඩි තියෙනවා නම් තමයි මොකද්ද මේ එල්ලෙන්නේ මොකද්ද මේ දඬුලේ නැත්නම් නැත්තම් රැට ඉන්නේ මොකද වවුලා ඉන්නේ. ඒ තත්ත්වයන් එක තමයි මෙයා එන්නේ. අනිත් එක විනාඩි 5න් මේ සත්තු ගණනය කරන්නේ කොහොමද කියලා මට මේ තැන් 5ක් 10ක් කියන්නම් නාමකරණතුමා මහත්මයා මට කියන්නකෝ විනාඩි 5න් ගණන් කරන විදිය. සීගිරි ඔබතුමා විනාඩි 5න් කොහොමද ගණන් කරන්නේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ වගේම කලාවේ බන්ට් එකේ කොහොමද විනාඩි 5න් ගණන් කරන්නේ? දඹුල්ල ලෙන් විහාරේ ළඟ කොහොමද ගණන් කරන්නේ විනාඩි 5න්? පොළොන්නරුවේ නටමුන් භූමියේ කොහොමද ගණන් කරන්නේ? කතරගම පූජා භූමියේ කිරිවිහෙර වටේ කොහොමද විනාඩි 5න් ගණන් කරන්නේ? කලින් ගණන් කරලා තියෙනවා. ඒතකොට ලොකු වගා භූමි තමයි අපේ රටේ ගොඩක් තියෙන්නේ. ඈ දැන් මෙතුමාගේ වගා භූමි අක්කරමඟින් 50කට තියෙනවා අපේ රාජකීයමත්වට එළවලු. දැන් ඔබතුමාට රැට එන සතු නේද ඉන්නේ වගා භූමියට හානි කරනවා. දැන් ඔබතුමාට ගණන් කරන්න වල්ලූර ඉන්න. ඔබතුමාට මේ විනාඩි 5න් ගණන් කරන්න බෑනේ. ඔබතුමා වල්ලූර NPP ඉඳ අයින් කරලා දාලා තියෙනවා. එතුමාගේ වගාවට වැඩියෙන් කරන්නේ වල්ලූර හානිය. ඒ නිසා අපිට පේන්නේ නැහැ මේ දත්ත නිවැරදි ගණනයක් කරන වැඩපිළිලක් මෙතන නැහැ. ඇත්තටම ඔබතුමාලට සංගණනය කරන්න තියෙන ඕවා නෙමෙයි. දැන් ඔබතුමාල ගාව තියනවාද හරියට ඩේටා තියනවාද මිරිස් ගොවිය කොච්චරක් ඉන්නවද වාර්ෂික කොච්චර මිරිස් භූමියක් මිරිස් වගා කරනවද අල කොච්චරක් වගා කරනවද ඈ කැරට් බෝංචි කොච්චරක් වගා කරනවද අන්න ඒවට දත්ත එකතු කරන්න ඔබතුමාලට දෙනවා. ඒ වගේ රටේ අපි දන්නවා මේ නීත්‍යානුකූල නොවන කෘෂි රසායන ද්‍රව්‍ය තියෙනවා. ඉන්දියාවෙන් බෝට්ටුවෙන් එනවා. ඒ නීත්‍යානුකූල නොවන කෘෂි රසායන ද්‍රව්‍ය විකුණන කඩ තියෙනවා. මේව කොච්චරක් තියෙනවද කියලා ඔන්න සංගණනය කරන්න බලතුමාට තිබුණා. ඒ ඩේටාබේස් එක ගන්න කටයුතු කරන්න අපි පේන්නේ අපිට වල කටයුතු කරන. අනිත් එක දැන් ඔබතුමාලා මේ කෘෂිකර්ම අමාත්‍යාංශය තමයි මේ සත්ව සංගණනය කරන්න පටන් අරන් තියෙන්නේ. බාර දීලා තියෙන. හැබැයි වන ජීවික පරිසර අමාත්‍යාංශය ඒගොල්ලන්ට තිබුණා මේ වගේ කීම දෙන්න. වෙනත් මේ සංගණනය කරන්න බැරි දෙයක් නෙමෙයි. මේවා තාක්ෂණය පාවිච්චි කරලා මේවා කරන රටවල් තියෙනවා. කරපු රටවල් තියෙනවා. ඒ අද්දගීම් පාවිච්චි කරලා මුළු රටේම ගන්න ඕනේ නැහැ. සාම්පල් ටිකක් ගන්න තිබුණා. නිශ්චිත සාම්පල් ටිකක් අරගෙන ෆොටෝග්‍රැෆි වලින් සෙන්සර්ස් වලින් ගණනය කළේ සාම්පල් මතපද නම් ඔබතුමාට මේ ඩේටා එකක් හදාගන්න තිබුණා. 100%ක් හරි වෙන්නේ නැහැ කොහොමද? ඔබතුමාලගේ මේ ගන්න එකෙන් 50%ක්වත් හරියන්නේ නැහැනේ. ඒ නිසා මේට වඩා නිවැරදි ක්‍රමයක් අනුගමනය කරන්න තිබුණා. ගරු කතානායකතුමනි. ඒ නිසා පැහැදිලිවම අපි දකින්නේ මේක අසාර්ථක වැඩපිළිවෙලක් කියන එක තමයි. ඒ වගේම අපි දන්නවා ඔබතුමාලා මේ සහල් ගැන ගන්නකොට දැන් ඔබතුමාලා සහල් ලිගයක් ආවා. සහල් ලිගයට මොකද කරේ? සහල් ලිගයකට තීන්දුව කරා සහල් පිට රටින් ගේන්න. සාමස්තයක් වශයෙන් අපි දන්නවා සාමාන්‍ය අපේ රටේ රුපියල් 60ක 65ක බද්දක් හාල් මත පනලා තියෙනවා. ඒ මොකද? සහල් ආනයනය අධර්මවත් කරන්නේ. බද්දක් පනලා තියෙනවා. හැබැයි හිගයක් ඇති වුණාම ඉතිහාසය හැමදාමත් කෙරුවේ ඒ බද්ද අඩු කරපු එක. දැන් 2024 ජනවාරි මේ 65ේ බද්ද රුපියල කරා. හිගයක් ඇති වුණාම දැන් ඔබතුමාලා කියනවා මේ බද්ද අඩු කරන්නේ නැත්නම් ගොවිය ආරක්ෂා කරන්න කියලා. හිගේ කාලේ ගොවිය ගාව ගියේ නැහැ. එහෙම නේද කිංස් මන්තුමා? හිගේ කාලේ ගොවිය ගාව ගියේ නැහැ. හිග කාලේට වී තියෙන්න පුළුවන් මහ පරිමාණ මෝල් වල මහ පරිමාණ ව්‍යාපාරික ගාව. එනිසා හිගේ කාලේ ගොවිය ගාව ගියේ නැහැ. රුපියල් 80ට 85ට ගත්ත වී ටික තමයි ඔය ඔබතුමාලා 220 කැසට් එකක් තව රුපියල් 10ක් එකතු කරලා 230 කරලා ව්‍යාපාරිකයන්ට විකුණන අවස්ථාවක දුන්නේ. ඒ නිසා ඔබතුමාලා එදා ඒ රුපියල් 10 වැඩි කරලා දුන්නේත් රුපියල් 65 බද්ද අඩු කරේ නැත්තේත් අර ඉස්සර කතාවක් තිබුණා ඩඩ්ලිගේ බඩේ මසල වැඩේ කියලා.
ඔන්නබල් මෙම්බර් යූ හැව් නැදර් 2 මිනිට්ස්.
හරි මට තව විනාඩි කීපයක් දෙන්න. දැන් අපිට කියලා දෙන්නේ ඩඩ්ලිගේ බඩේ මාලිමාව කියලා තමයි. මසල බඩේ නෙමෙයි. ඈ දැන් ගැලපෙන්නේ නැතුව ගලපලා ගන්න පුළුවන් ඕක. ඒ නිසා මහා පරිමාණ විමෝල් ව්‍යාපාරිකයින් විතරයි ඔබතුමාලා බද්ද අඩුණු කිරීමෙනුත් වාසිය වුණේ, රුපියල් 10ක් වැඩි කිරීමෙනුත් වාසිය වුණේ. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තමයි වාසිය වුණේ. ඒ නිසා පැහැදිලිවම මේ රටේ ගොවියට වාසියක් වෙන තීන්දුව తీන ඔබතුමාලා ගත්තේ නැහැ. ඔබතුමා රුපියල් 65න් බිලියන 10ක ලාභයක් ලැබුවා බදු ආදායම. බදු ආදායම නෙමෙයි එතන බලාපොරොත්තු වෙන්නේ. එදා ඒ වෙලාවේ ඒ බද්ද අඩු කරා නම් රුපියල් 65 රුපියල්ට අඩු කරන්නම නෙමෙයි යම් මඩ යම් මුදලක් අඩු කරා නම් වෙළඳ පොළ තුල යම් ඒ ආනයනික හාල් වල මිල අඩු වෙනවා. ඒ හරහා අපි දේශීය ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට දැඩි දැවැන්ත ලාභයක් අධික ලාභයක් ලබා ගන්න වෙන්නේ නැහැ. ඔවුන්ටත් වෙළඳ පොළ තුල තමන්ගේ මිල යම් මට්ටමකට පල්හැට ගේන්න සිද්ධ වෙනවා. ඔබතුමාලා ඒක කරේ නැහැ. ඒ වෙනුවට කරේ මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ශක්තිය දීලා හැබැයි කියනවා බද්ද අඩු කරේ නැත්නම් ගොවියා හින්දා ගොවියා ගාව වියටක්වත් නැහැ. ගොවියගා වියටක්වත් නැහැ. නිසා එදා ඔබතුමාලා ඒ සහනය දුන්නේ ඒ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට කියන එක බොහොම පැහැදිලිවම කියන්න ඕන. ඒ වගේම අපි දන්නවා ඉතිහාසයේ මේ 76 සාපය ගැන කතා කරන ආණ්ඩු කවදාවත් මේ විදිහට කටයුතු කරලා නැහැ. ඒ වගේම කරු කතානායකතුමනි වාරි මාර්ග අමාත්‍යාංශය ගැන කතා කරනකොට වාරි මාර්ග ගැන කතා කරනකොට අපි කතා කරන්න මොන කාරණයක්? දැන් ඔබතුමාලා දන්නවා වයඹ බැලු ව්‍යාපෘති බිලියන වියදම් කරලා තියෙනවා 22කට ආසන්න ප්‍රමාණයක්. මේ බිලියන 22 වියදම් කරලා කිලෝමීටර් 25ක් හදලා තියෙනවා කිලෝමීටර් 85.
Honorable member your time is over.
මට විනාඩි කිහිපයක් ගන්න තමතුමා.
Honorable member your time is over.
මේ මදියප්ප. හැබැයි මේ වයඹැලේ ව්‍යාපෘතිය වේදම් කරන මුදල් වලට ප්‍රයෝජනයක් අද නැහැ. මොකද වයඹැලේ ප්‍රධාන පිවිසුම තියෙන්නේ බෝවතැන්නෙන් වැමැඩිල්ලට කිලෝමීටර් 12ක ටනල් එකක් එන්න ඕන. ඒ ටනල් එක කෙරිලා නැහැ. තව මේකට ඩොලර් මිලියන 370ක් විතර ඕන වෙනවා වැඩ කටයුතු අවසන් කරන්න. අපේ වයඹට වතුර ගේන්න, පොල් පිටිකමට වතුර ගේන්න, අපේ නාමල් කරොත්ත මැතිතුමා ඔබතුමාගේ ගම් ප්‍රදේශයට වතුර ගේන්න. හැබැයි මේකට අවශ්‍ය මුදල් හොයාගන්න ඔබතුමාලා කටයුතු කරනවද? අපිට ඒක පේන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. ඒ නිසා වහාම වයඹ වල ව්‍යාපෘතිය අවසන් කරන්න අවශ්‍ය වැඩ කටයුත්තක් කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම දැන් මට තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මට මේ අද ඇත්තට කොහොමවත් ප්‍රමාණවත් නැහැ මේ වෙලාව. නමුත් බිත්තරෙන් අවසන් කරන්න එනවා මගේ ප්‍රදේශවල ජනතාවටත් මේක බලපාන නිසා. අද බිත්තර කර්මාන්තය කඩා වැටලා තියෙන්නේ. බිත්තර වාර්ෂිකව එක පුරවැසියෙක් ගිය අවුරුද්දේ පිට අවුරුද්දකට පාවිච්චි කරේ ගරු කතානායකතුනේ බිත්තර 100ක් 120ක්. අද වෙනකොට මේක බිත්තර පරිභෝජන 168ට 170ට වැඩිලා තියෙනවා. හොඳයි. මොකද අඩුම මිලකට වැඩිම ප්‍රෝටීන් ගන්න පුළුවන් ආහාරය තමයි බිත්තර. දැන් බිත්තරෙන් ගන්න ඕන පෝෂණය කුකුල් මස් වලින් ගන්න ගියොත් ග්‍රෑම් 80ක් අවශ්‍යයි. දැන් මිලත් එක බලනකොට ග්‍රෑම් 80ක මේ කුකුල් මස් ගන්න උනොත් රුපියල් 100ක් විතර වෙනවා. හැබැයි බිත්තරේ අද රුපියල් 30යි. බිත්තරේ 50ට වැඩිනොත් කමක් නැහැ. මේ කර්මාන්තර ගන්න කටයුතු කරන්න ඕන. ලාල් කාර්ද නැතු. අද කර්මාන්තේ වැඩිලා. බිත්තරේ රුපියල් 28යි 25යි ෆාම් එකෙන් ගන්න. ඔබතුමා එහෙම දරුවෝ බිත්තරේට වැට් එකක් ගහලා. බිත්තරේට වැට් එකක් ගහලා. ඇයි මේ බිත්තරේට වැට් එක ගහලා තියෙන්නේ? ඔබතුමා ගහනකොට ගහලා දිනවා ආයේ ගොවියටයි රටටයි සේට්ටම කෙලවිලාම යන ප්‍රෝටීනුත් නැති වෙලා යන්නේ.
ඔන්නබල් මෙම්බර් යෝ ටයිම් ඉස් ඕවර්.
අසන්න කරු කතානායකතුමනි. මම කනගාටු වුණා මට වෙලාව මදි. ඒ නිසා කරුණා කරලා ඔබතුමාලා මේ බිත්තරේ මත පනවලා තියෙන වැට් එක අවසන් අයින් කරලා දාන්න. බිත්තරේ මත පනවලා තියෙන වැට් එක අයින් කරලා දාන්න. මොකද බිත්තරේ කියන්නේ මම දන්න විදිහට මට තේරෙන්නේ නැහැ මොකද්ද ඒකේ තියෙන වැලියු ඇඩඩ් එක කියලා. මේක කෘෂිකාර්ම ගොවිපලෙන්ගෙන බිත්තරේ තමයි ගිහිල්ලා වෙළඳපොළට යන්නේ. එතකොට ගිහිල්ලා කඩේ ඉන මිනිස්සුන්ට වැට් එක ගහන්න බෑ. ඈ අපි දන්නවා සුපර් මාකට් තියෙනවා ඒ වට ඔබතුමාලා වැට් එක ගැහුවට කමන්නේ ඒක පැක් කරලා ඒක පිළිවෙලට යනවා. හැබැයි අනිත් තැන්වල එහෙම නැහැ. ඉතින් ඔබතුමාලා කරුණා කරලා මේ අන්ප්‍රොසෙස් ප්‍රොඩක්ට් එකක් තමයි විදියට තමයි බිත්තරේ තියෙන්නේ. ඉතින් බිත්තරේ මත පනවලා තියෙන වැට් එක අවසන් අයින් කරන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. තව වාරි මාර්ග අමාත්‍යාංශය ගැන කතා කරන්න විශාල කරුණු කාරණා තිබුණත් මම මේ අහපුවට ඔබතුමාලගෙන් උත්තරයකුත් බලාපොරොත්තු වෙමි. කතා අවස්ථාව ලබා දීම සම්බන්ධව ගෞතව ප්‍රධානකතුමාට ස්තුතියෙන් දෙන්න අවතන බොස්සුට.